මීළඟට ගරු ක්‍රිසාන්ත අබේසේන අමාත්‍යතුමා විනාඩි 9ක් කාලයක් ඔප්පු.
ගරු මුලසන උද මන්ත්‍රීතුමනි, අපි අද කතා කරන්නේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ. හැබැයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය ගත්තොත් අද කතා කළේ ඒ පිළිබඳ නෙමෙයි. ඒගොල්ලෝ නිකන් මුමුණ මුමුණ කියනවා. විෂ මත්ද්‍රව්‍ය කියපුවමත් ඒගොල්ලන්ට මතක් වෙන්නේ 87-89 කාලේ. ඉතින් ඒකෙම පේනවා ඒගොල්ලෝ අද කොයිතරම් බංකොලොත් වෙලා තියෙනවද කියලා. ඒ වගේම අපේ රටේ මිනිස්සු හිතන් හිටියා බොහෝ දෙනෙක් මේ විෂ මත්ද්‍රව්‍ය කියපුවම මේ ඖෂධ ගැන කතා කරද්දී මේකට සම්බන්ධ වෙන්නේ අර අනිත් පැත්තේ කියන්නේ පොහොට්ටුවේ ඒ අර හිටපු කට්ටිය කියලා තමයි බොහෝ වෙලාවට මිනිසුන්ගේ අදහසක් තිබුණේ. හැබැයි දැන් අද ඊයේ පෙරේද අපිට ඔප්පු වුණා සමගි ජන බලවේගයත් ඒ අතරම ඉන්නවා කියලා. ඒක දෙවනි නෑ කියලා ඒ අනිත් කාණ්ඩයට වඩා. ඒ වගේම අපිට කිව්ව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ පවා හදමින් ඉන්නවා කියලා ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පහුගිය කාලේ. ඉතින් අපි හිතුවා මේ අලුත් දේශපාලන පක්ෂය ඒගොල්ලෝ මේ හදාගෙන මේ එන්න එළියට එන්න හදනවා කියලා. හැබැයි දැන් බලපුවම අවිශ්වාසයක් තියෙනවා. සමගි ජන බලවේගයත් කියන ඒ පක්ෂයත් දැන් මේකට රිංගලාද ඩ්‍රග්ස් ඖෂධ ජාවාරම් කාර විෂ මත්ද්‍රව්‍ය මුදලාලිලා ඒකට ගිහිල්ලා දැන් මේ ජන අපි හිතුවා හිතයි අලුත් දේශපාලන පක්ෂයද සමගි ජන බලය. දැන් එහෙමනම් මේක සමගි මේකට කියන්න වෙන මේ මත්ද්‍රව්‍ය බලවේගය කියලා. එහෙමනම් අන්න ඒ තත්ත්වයට අද පැමිණලා තියෙනවා. ඉතින් අපි දන්නවා මත්ද්‍රව්‍ය ගැන කතා කරද්දී දේශපාලන පාතාල දේශපාලඥයෝ පාතාලය ව්‍යාපාරික ඔක්කොම වෙලා ලොකු ජාලයක් ඇති වෙලා තියෙනවා. මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි. කොයි තරම්ද කිව්වොත් හිටපු පොලිස්පති නේද එයාත් මේකට සම්බන්ධයි. ඉතින් කොහොමද හිතාගන්න පුළුවන්ද කොයි තරම් දුරට මේ සමාජය තුළ මේ ජාවාරම් පැලපැදියම් වෙලා තියෙනවද කියලා. අන්න ඒ නිසා තමයි අපි 2026-2030 කියලා උපාය මාර්ගික සැලැස්මක් හැදුවේ. ඒ උපාය මාර්ගික සැලැස්ම තුළ ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන්ස් කණු 8ක් තියෙනවා. ඒ කණු 8 තුළ අපි මේකට අදාළ වෙන සියලුම කාරණා වලට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ජාතික මට්ටමින් ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් ඒ දිස්ත්‍රික් මට්ටමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එහෙම වැඩපිළිවෙලක් අපි හදාගෙනම යනවා. මේ වැඩපිළිවෙලට සියලුම ආයතන රජයේ ආයතන අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒ වගේම පුනරුත්ථාපන කාර්යාංශය සෞඛ්‍යාංශ මොකද අපි එකක් තමයි අපිට රට ඇතුළට මේ විෂ මත්ද්‍රව්‍ය ඇතුළුවීම වළක්වන්න ඕනේ. දැන් ඒ සඳහා ලොකු ක්‍රියාමාර්ගයක් ගත අපේ රාජ්‍ය ආණ්ඩුව ආවට පස්සේ මේ වෙද්දි කිලෝ 10,000කට වඩා විෂ මත්ද්‍රව්‍ය අල්ලලා තියෙනවා. ඒ වගේම පෙති ගත්තොත් 80,80,000කට වඩා මත්ද්‍රව්‍ය අපි අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අර කවුද ඉස්සලා පොලිස්පති දේශපන්දුගේ පොලිසිය තමයි අපි එද්දි හිටියේ. ඒ පොලිසියත් එක්ක තමයි අපි වැඩ කළේ. දැන් අද අපේ ගරු අමාත්‍ය මේ ආනන්ද විජේපාල මහත්මයාගේ නායකත්වයෙන් පොලිස් පුතුමාගේ නායකත්වයෙන් දැන් මේක ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා තමයි අපිට හැකියාව ලැබුණේ මේ විදිහට විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න. ඒ වගේම අපි කියන්න ඕනේ මේ වැඩ පිළිවෙල තුළ ඒ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට මේ හොයා ගැනීම විතරක් මදි. අපේ රටේ අද ලක්ෂ ගණන් තරුණ තරුණියෝ මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අන්න ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ඒ අයව අඳුරගන්න. ඒ අඳුර ගැනීමේ වැඩපිළිවෙල සෞඛ්‍යංශ මගින් තමයි කරන්නේ. ඒ සඳහා යෝජනා වෙලා තියෙනවා. අපි දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා විශේෂ සායන ඒ අයව අඳුරගන්න. ඒ වගේම ඒ අයට වෙනම තියෙන ඖෂධ ඒගොල්ලන්ට ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට ඒ ඖෂධ දීලා ඒ වගේ අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේකත් එක්ක ක්‍රියාත්මක වෙනවා පුනරුත්ථාපනය කිව්වොත් ඒක තියෙන එක එක මට්ටමේ පුනරුත්ථාපන මධ්‍යකාලීන පුනරුත්ථාපන දීර්ඝකාලීන පුනරුත්ථාපන. ඒ නිසා ඒ පුනරුත්ථාපන වැඩපිළිවෙලත් සෞඛ්‍යංශත් ඒ වගේම මහා ආරක්ෂකංශත් එකතු වෙලා පොදු වැඩපිළිවෙලක් හැටියට එහෙම ගෙනියන්න අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් කිව්වොත් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි වෙනම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හදන්න plan කරලා තියෙනවා. කටුනායක පැත්තේ. ඉතින් ඒ වගේ අපිට අපි අපිට අවශ්‍ය වෙන්නේ අපේ දරුවන්ව කන්දකඩුවම යවන්න. අපිට අවශ්‍ය වෙනවා අපේ දරුවන්ව අපේ ඒ පළාතේම පුනරුත්ථාපන මධ්‍යස්ථාන කළා. ඒ වගේ ඒවල ප්‍රමිතිය වැඩි කරලා හොඳ වැඩපිළිවෙලක් යටතේ ඒ ඔවුන්ව නැවත ආපහු ඒ තරුණ තරුණ අයත් මතර හැබැයි නොවන විදිහට පුනරුත්ථාපනය කරන්න ඒක තමයි සාර්ථක වෙන්නේ. ඊට අමතරව අපි දන්නවා පාසල් පන්සල් පල්ලි පන්සල් ඒවා එකතු කරගෙන අපි මේ වැළැක්වීමේ වැඩසටහන යනවා. ඉතින් ඒ වගේ ලොකු වැඩසටහන අපි මේ දියත් කරමින් ඉන්නවා. ඒ වගේම මේකත් එක්ක ගරු අමිතුමා කිව්වා නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය අලුත් නීති හැදුවා අපි. අපි අනවශ්‍ය මේ අයුතු විදිහට ගත් මේ සල්ලි එකතු කරලා නම් නේද මත්ද්‍රව්‍ය මගින් ඒවලට අපි නීති හැදලා තිස්ස අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙද්දි සාමාන්‍ය හොඳ රටක් හැදෙයි කියලා අපි බලාපොරොත්තු වෙන අපේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුළ. ඉතින් ඒ වගේම මම වෙලාව ටිකක් ගන්නවා වෙනත් කරුණක් සඳහා අධ්‍යාපනය වෙනුවෙන් මෙතන ඉඳන් මම මේ කතා කරන්නේ කතෝලික අධ්‍යාපනය විතරක්ම නෙමෙයි කතෝලික බෞද්ධ හින්දු මුස්ලිම් හැමෝටම බලපාන අධ්‍යාපනය ගැන. අපි දන්නවා අපේ රටේ අධ්‍යාපන ආයතන තුන සමහර ඒවා අපි අධ්‍යාපනයකට ඉස්සලා කතා කරලා ආගම ගත්තොත් අපි ආගම හැමෝටම පෞද්ගලිකයි. අපේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධ. ඒ අය බෞද්ධ පරිසරය තුළ ත්‍රිපිටකය තුළ එහෙම තමයි හැදිලා එයාගේ හැදියාවන් එයාගේ චරිතය එයාගේ ජීවත්වන වටා පිටාව හැදිලා තියෙන්නේ. ඒ වගේම මුස්ලිම් අය ගත්තොත් ඒ කුරාණයේ පැත්තෙන් තමයි ඒ අය හැදිලා තියෙන්නේ. ඒ වගේම හින්දු අය ගත්තොත් භගවත් ගීතාව ඇතුළු ඒ ආගම් එක තමයි ඒගොල්ලන්ගේ ජීවිතය හැඩගස්වාගෙන තියෙන්නේ. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි අය ගත්තොත් මම කතෝලික බයිබලය තුළින් තමයි අපි අපේ ජීවිතය හැඩගස්වාගෙන තියෙන්නේ. ඒ නිසා හැමෝටම තියෙනවා ආගම්. හැමෝම විශ්වාස කරන දේවල් තියෙනවා. ඉතින්
විනාඩි දෙකයි කරුවා මත්තම
අපි සමහර වෙලාවට හිතනවා මේ සමහර වෙලාවට සමහර ආගම් වලින් සමහර ආගම් නෙමෙයි සමහර ආගමික ස්ථාන වලින් අන්තවාදී කියන්නේ සමහරට අපි හිතනවා අපි තමයි හරිම කියලා ඇබ්සලියුට් ට්‍රූත් පරම සත්‍ය. ඉතින් එහෙම හැමෝම කියන්න ගද්දි තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා සත්‍ය තමයි හැමෝටම තමන්ගේ ආගම සත්‍ය. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ රජයේ අපි කතා කරන්න යද්දී අපි තියන රජයේ පාසල් තියෙනවා. ඒ වගේම රජයට පවරාගත්තු පාසල් තියෙනවා. ඒ වගේම පෞද්ගලික පාසල් තියෙනවා. ආගම් මට්ටමුත් අපි ඒව ගැන මම කතා කරන්නේ නැහැ. රජයේ පාසල් ගත්තොත් අධ්‍යාපනය කියන්නේ අයිතියක්. ඒ අධ්‍යාපන අයිතිය අපි කියනවා මානව හිම්පම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 26 වෙනි වගන්තිය. ඒ වගේම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය 14 වෙනි වගන්තිය. ඒ වගේම International Convention on Civil and Political Rights 18 Article 18 මේවල තියෙන අධ්‍යාපනයේ අයිතියක්. හැමෝටම discrimination එකක් නැතුව වෙනසක් නැතුව හැමෝටම ආගම ඉගෙන ගැනීමේ අයිතිය තියෙනවත් උනේ. ඒ වගේම ආගම ඇදහිීමේ අයිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන මම ප්‍රශ්න කරනවා. ඒවා ඉතිහාසයේ ගත්තොත් එහෙම දෙයක් තිබෙන්නේ රජයේ පාසල් වල. අපි හිතනවා අපි ඒක හදාගත යුතු දෙයක්. ඒ වගේම රජයට පවරාගත්ත පාසල් තියෙනවා. රජයට පවරාගත්ත පාසල් තියෙන්නේ කොටස් දෙකක් යටතේ. එකක් 1960 අංක 5 උපකෘත පාඨශාලා සහ අභ්‍යාස පනත. දෙවැනි එක තමයි 1961 අංක 8 උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල පනත පරිපූර්ණක විධි විධාන. මෙන්න මේ පනත් යටතේ තමයි පාසල් රජයට පවරාගෙන තියෙන්නේ. මේ පාසල් රජයට පවරාගෙන තියෙන්නේ හැම ආගමකම දේවල්ට පවරාගෙන තියෙන්නේ. විශේෂයෙන් වැඩිපුරම පවරාගෙන තියෙන බෞද්ධ ආගමික දේවල්. ඊට පස්සේ ක්‍රිස්තියානි ආගමික දේවල්. ඊට පස්සේ හින්දු ආගමික දේවල්. ඒ වගේ හැම ආගමකම පවරාගෙන තියෙනවා. ඉතින් මේ අතර පාසල් 2635 රජයට පවරාගෙන තියෙනවා.
කාලය අවසන් කරමු.
මට තව විනාඩි දෙකක් දෙන්න. ඒතර මේදී අපි කතා කරන්නේ 1960 ගත්තම ඒකේ තියෙනවා වගන්ති දෙකක්. ඒ වගන්ති දෙක මට හයිලයිට් කරන්න ඕනේ. ඒකේ 61 50 7 වෙනි වගන්තියේ තියෙනවා පවරාගත් දේපල ඒවායේ මුල් අයිතිකරුවන්ගේ ආගමික වත්පිළිවෙත් සඳහා භාවිතා කළ හැකි බව සහ වෙනත් ආගමිකයන්ගේ වත්පිළිවෙත් සඳහා භාවිතා නොකළ හැකි බව. ඒක තව එකක් තියෙනවා පවරාගත් දේපල පාසල අවශ්‍ය සඳහා භාවිතා නොවන අවස්ථාවලදී ඒවායේ මුල් අයිතිකරුවන්ගේ අවශ්‍යතාව සඳහා භාවිතා කළ හැකි බව. 10 වගන්තියේ තියෙනවා පවරාගත් දේපලක් ඒවායේ මුල් අයිතිකරුවන් භාවිතා කළ අදහස සඳහා පමණක් භාවිතා කළ යුතු බව. මේවල බිම තියෙන්නේ ඒ ආගමික සංස්ථාවට මොකක් මොන ආගම වුණත් මම මේ ආගමික ආගම් වාදයන් නෙමෙයි කතා කරන්නේ මම හැම ආගමකම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා කතෝලිකද හින්දුද මුස්ලිම්ද බෞද්ධද ඒක වැඩක් නැහැ බෞද්ධ අයිතිවාසිකම් කොහරි කඩ වෙනවා නම් මම එතනක් තියෙනවා අපි ආගම වාදයන් නෙමෙයි අපි කතා කරන්නේ ඉතින් මේ ඉස්කෝලේ ගත්තම මේවල තියලා මේකේ මේ පැත්තකෙම තියෙනවා මේවල සංයුතිය තියෙන්න ඕනේ ප්‍රජයට පාරකට දවසේ තියෙන සංයුතිය තමයි තියෙන්න ඕනේ කියලා මම මේ ගැන කතා කරන්නේ අපිට අපි ඇහුවොත් බෞද්ධ බෞද්ධ සාමාන්‍ය මේ ආගමික පාසල් තියෙන එක ආගමික සිද්ධාස්ථානයක් ළඟ පන්සලක් ළඟ තියෙන පාසලක වෙනත් පිළිමයක් තිබ්බොත් ඒක සදාචාර විරෝධීනේ ඒ වගේම පල්ලිය ළඟ තියෙන පල්ලිය වත්ත තියෙන පාසලක වෙනත් පිළිමයක් තිබ්බොත් සදාචාර විරෝධීනේ ඒ නිසා අපිට මේ නීතිය මගින් විතරක් මේවා හදන්න බෑ අපි ඒ පැත්ත සංස්කෘතියක් බලන්න වෙනවා ඉතින් ආගමික පාසල් ගත්තම අපි කියන්නේ එක නීතියක් එක රටක් කියලා. අපි කියවන එක නීතිය එක රට එක ආගම එක ජාතිය කියලා. එහෙම කියලා නැහැ අපි කොහෙවත්. ඒතර මම තව කියන්න කැමති අපේ පොහොසත් රට ලස්සන ජීවිතයක් තියෙන අපි එතන තියෙන සියලු ජාතිකත්වයන් සහ ආගමික කණ්ඩායම් වල ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය අවබෝධය විශ්වාසය සහ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරනවා කියලා.
ඉක්මන් කරමු.
ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ සංහිඳියාවට. ඉතින් ඒ නිසා මම මේ කතා කරන්නේ මේ වගේ දේවල්. ඒ වගේම රාජ්‍ය සේවය ගතු අපි කියලා දිනා කුසලතා මත පත්වීම සහ උසස් වීම සඳහා කුසලතා කියලා. ඒක ඇත්ත. කුසලතා ඇයි එහෙම දාන්න හේතුව තමයි අපේ හිටපු විපක්ෂය දේශපාලන පත්වීම කළා. ඒක තමයි ඒක තේරුම ඒකයි. එහෙම නැත්තම් ඒක තමයි මේ අපි කියලා තියෙන්නේ. කුසලතා මත යුත් දෙන්න කියලා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ සංස්කෘතිය අමතක කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ නායක කන්ද විද්‍යාලයේ එතන ඉල්ලලා තියෙන ගුරු මේ විද්‍යාල ප්‍රතිනියක් පත් වෙලා තියෙන අවුරුදු 99ක් හිටියේ ගරු කන්‍යා සහෝදරයන් ඒකට වෙන විද්‍යාල ප්‍රති කෙනෙක් පත් වෙලා තියෙනවා. ඒතර ඒ විද්‍යාල ප්‍රතිතුමා ග්‍රේඩ් 3 එකක් ඉන්නේ තමයි පත් වෙලා තියෙනවා. නමුත් ඒ ස්කෝල ග්‍රේඩ් 2 එකක් ඉන්නේ ඉන්ඩෝනෙසිය ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් මේක මම හිතනවා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට කිසිම ආගමක් ජාතියකට එහෙම එහෙම නැහැ අපි හැමෝටම තැන දෙනවා අපි හැමෝටම දරු කරනවා
අවසන් කරමුමක් තුම
රාජ්‍ය සේවය ගත්තොත් එහෙම එකක් වෙන වද කියන එක ප්‍රශ්නයක් තියෙන තේ නිසා තමයි මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා මම මට අපි දේශපාලන ඡන්ද ගන්න නෙමෙයි මේ වැඩ කරන්නේ අපි එදා ඉඳන් අපි කතා කළා ඉදාස අධ්‍යාපනය ඉදාස සෞඛ්‍ය සමාජ සාධාරණත්වය ගැන කතා කරලා අපි ඒ නිසා තමයි අපිට අද හෙට ගෙදර ගියොත් මට රස්සාව කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අපිට එහෙම විපක්ෂයේ කියන විදිහට අපිට එහෙම ප්‍රශ්න නෙමෙයි. නමුත් විපක්ෂයේ තැන්ට ඇවිල්ලා ඒවා කඩා කප්පල් කරනවා. කඩා කප්පල් කරා. ඒගොල්ලෝ තැන්ට ඇවිල්ලා ඒගොල්ලෝ ඉස්කෝලේට ඒ පිළිබඳව කතා කළේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ මට විරුද්ධව කතා කළේ. ඒකෙන් උනේ ඒ ව්‍යාපාරය අඩපණ කරන්න ඒගොල්ලෝ පැහැදිලිවම
ස්තුතියි ගරුව මත්තුමනි. කාලය අවසන්.
මම අවසන් හැටියට මට එක තපර 10ක් දෙනවා. මම අවසන් හැටියට කියනවා මේ ධර්මපදයේ වාක්‍යයක් මේ වාක්‍යය කියන්නේ අපේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් සිදුරු නැති මහා පර්වතයක් සුලගින් නොසැලෙන්නාක් මෙන් නුවණැත්තියෝ නින්දා ප්‍රශංසා දෙකේදීම නොසැලෙති. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට. මිලන්ට ගරු නන්දන මිල්ලකල ගරු මන්දේතුමනි. හරි සමයන්න. ඒ අනුව පාර්ලිමේන්තුව 2026 ජූලි මාස 7 වෙනි අඟහරුවාදා පූර්වභාග 9:30 දක්වා කල්තබුණු ලැබේ.